යෝජනා පිළිබඳ දැනුම් දීම හා දිනීම වැනි වැඩ කටයුතු ගරු මුදල් අමාත්‍යතුමා. මේ පත්‍රයේ 21 සිට 21 දක්වා විෂයන්.
ඔව්. I don't have the this thing but I can start the speech. Yeah. Yeah, I present items 1 to 21. Now Garu do I have to read that? No. No. Garu kathanayakatumani Garu sabhapathumani ada 2020 වර්ෂය සඳහා අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීමට මම දැන් බලාපොරොත්තු වෙනවා. ගරු සභාපතිතුමනි, මේ රටේ ජනතාව තමන්ගේ ස්වෛරී ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වූ ඡන්දය ප්‍රකාශ කිරීමේ ඉතා වැදගත් ජනාධිපතිවරණයක් ආසන්න මොහොතක පාර්ලිමේන්තුව ඇමතීමට ලැබීම ගැන මා ඉතාමත්ම සතුටු වෙනවා. දේශපාලන වාද විවාද මැඩවුවත් රටේ ආර්ථිකය වෙනුවෙන් ඉටු කළ යුතු වැඩගත් කාර්යභාරයක් මේ මොහොතේ අපි වෙත පැවරලා තියෙනවා. සාමාන්‍යයෙන් වසරක් පාසා ඉදිරි මූල්‍ය වර්ෂයට අදාළ අයවැය වාර්තාව වසර අවසානයේ සම්ප්‍රදායක් හැටියට නොවෙම්බර් මාසයේ මුදල් ඇමතිවරයා වශයෙන් මම සහ හැම පිටත හිටපු අනුත් ඇමතිවරුත් පාර්ලිමේන්තු ඉදිරියේ තැබීම ඉතා වැදගත් සම්ප්‍රදායක්. නමුත් එයට විකල්පයක් ලෙස අතුරු සම්මත ගිණුමක් මගින් කෙටි කාලයක් සඳහා මේ අවස්ථාවේදී මාස 4ක් සඳහා මුදල් වෙන්කොට අදාළ වර්ෂයේදී අයවැය ඉදිරියට කිරීමට මෙය පෙරද සිදු කරලා තියෙනවා. ඇත්තෙන්ම ඉතිහාසය ගත්තොත් මෙවැනි අතුරු සම්මත ගිණුමක් වෝට් ඔන් අකවුන්ට් එකක් මුල් වතාවට ඉදිරිපත් කරේ 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ. එවැගේම මෑත කාලයේදී 1995, 2002, 2010 මෙවැනි අතුරු සම්මත ගිණුම් ඉදිරිපත් කළා තියෙනවා. එවැගේම අමාත්‍ය මණ්ඩලය 2020 වසරේ මුල් මාස 4ක් වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කර මුදල් වෙන්කර ගැනීමට තීන්දුව කරේ විශේෂයෙන්ම නොවෙම්බර් මාසේ 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සැලකිල්ලට අරගෙනයි. පසුගිය වර්ෂයේදීත් අපිට මතකයි 2019 අයවැය ඉදිරිපත් කිරීමට දින කීපයක් තිබියදී මගේ අයවැය මහභාණ්ඩාගාරයේ සකස් කරමින් සිටිනකොට තමයි ඔක්තෝබර් මාසේ 26 හරියටම ඒ අවාසනාවන්ත කණුකාටුදායක අවස්ථාවට වසරක් සම්පූර්ණ වෙනවා මේ සතියේදී. එදා රාත්‍රියේ තමයි අපිට ආරංචි වුණේ විවස්ථාදායක කුමන්ත්‍රණයක් මගින් මහින්ද රාජපක්ෂ එවකට හිටපු පොහොට්ටුවේ නායකවරයා බලහත්කාරයෙන්ම අගමැති පුටුවේ වාඩි වෙලයි කියලා. ඊට පස්සේ ඇවිල්ලා බලහත්කාරයෙන්ම මගේ මුදල් ඇමැති පුටුවෙත් දවස් 52කට වාඩි වුණා. ඒ අවස්ථාවේදීත් අපිට ඇත්ත වශයෙන්ම නීත්‍යානුකූල අයවැයක් ඉදිරිපත් කරන්නට බැරි වුණා. ඒ අනුව අපි පසුගිය අවුරුද්දෙත් මුළු අයවැය, ඒ කියන්නේ මේ අවුරුද්දේ 2019 අප්‍රේල් මාසයේදී තමයි මේ වර්ෂයේ සම්පූර්ණ අයවැය ඉදිරිපත් කරේ. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ එදා අවුරුද්දකට ඉස්සෙල්ලා මේ සභාගර්භයේ සිදුවුණ ඒ ඉතාමත්ම කැත නින්දිත අවස්ථාවන් මේ වෙලාවෙත් අපිට සීගැන්නනවා. මේ පුටුවේ ඉඳගෙන හිටපු කතානායකට තුමාට එරෙහිව මේ උත්තරිතර පාර්ලිමේන්තුවේ තුළ විශාල මැරබලයක් ක්‍රියාත්මක වුණා. අද රූපවාහිනියට ඇවිල්ලා මේ රටට විනයගරුක සමාජයක් ලබා දෙනවායි කියලා පොරොන්දු වෙන ඒ ඇමතිවරු මේ සභා ගර්භයේදී ඕවා මේ මයික්‍රෝෆෝන් කඩලා වෙන් විසිකරලා කතානායකතුමාගේ පුටුවට වතුර හලලා ඒ කරපු ජරා ජීර්ණ වෙච්ච මහා අපරාධය මේ පාර්ලිමේන්තුවේ සදහටම තියෙන ඉතාමත්ම කනකාටුදායක කළු පැල්ලමක්. නමුත් ගරු කතානායකතුමනි, එදා
අපේ කතානායක පෙන්වූ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඇති නොසැලෙන කැපවීමෙන් පාර්ලිමේන්තුවේ අභීත නායකත්වයක් ලබා දීපු නිසා ඒ වගේම රටේ නීති ආධිපත්‍ය ජය ගැනීමත් නිසා ඒ අවාසනාවන්ට කෙටි කාල පරිච්ඡේදය අතීතයේ කළු පැල්ලමක් බවට පමණක් අපි සීමා කරලා තියෙනවා. ඇත්තෙන්ම ඒවට කොටස්කරුවන් වූ පිරිස් අද නැවත ජනතා අයිතීන් පිළිබඳ කතා කිරීම ඇත්ත වශයෙන්ම අපිට විශාල පුදුමයක්. මං කිව්වා වගේ විනයගරුක සමාජයක් ලබා දෙන්නට අද කතා කරන පුද්ගලයෝ මීට හරියටම අවුරුද්දකට ඉස්සෙල්ලා මේ සභාගර්භය ඇතුලේ හැසිරෙච්ච හැටි යලි වතාවක් තමුන්නාසට බලන්නේ කියලා මම මේ අවස්ථාවේදී තියෙනවා. ඇත්තෙන්ම එදා කුමන්ත්‍රණය කරපු අය අපේ ආණ්ඩුවේ අවුරුදු 4ක් තිස්සේ අමාරුවෙන් ගොඩනගත්ත විදේශ වත්කම් ඩොලර් මිලියන 1000ක්, ඒ කියන්නේ ඩොලරේ අවප්‍රමාණය වීම නැවැත්වීම සඳහා ඩොලර් මිලියන 1000ක් දින 56කදී නැති කරගත්තා, නාස්ති කරගත්තා. ඒ තැනට කටයුතු කරා. ඇත්ත වශයෙන් මේ දින 52කදී විතරක් අපේ රුපියලේ අගය 104.4කින් අඩු වුණා. ඒ වගේම අපේ නිෂ්පාදන, අපේ දළ දේශීය නිෂ්පාදන වර්ධන වේගය 1.8 දක්වා අවසාන කාර්තුවේ අඩු වුණා. එදා රුපියල කඩා වැටෙද්දී ඒක අතින් අල්ලා නවත්තනවද කියලා කුමන්ත්‍රණ ආණ්ඩුවේ මං හිතන්නේ අපේ බන්දුල ගුණවර්ධන මැතිතුමා තමයි, එතුමා මේක කඩා වැටෙනවායි කිව්වම එතුමා අපෙන් අහපු ප්‍රශ්නේ තමයි මේක අතින් අල්ලලා නවත්තන්නේ කියලා. දැන් ඉතින් හිනා වෙවි පොතක් දිහා බලාගෙන ඉන්නවා. කොහොම වුණත් අපි ඔබතුමා ඔය වගේ ප්‍රකාශ කරන්න හරිම දක්ෂයිනේ. මොකද මට මතකයි ඒ කාලෙත් ඔබතුමා කිව්වා අවුරුදු 5-6කට ඉස්සෙල්ලා 4-5-3 දෙනෙක් ඉන්න පවුලකට රුපියල් 2500 ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ වෙන තරම් කිව්වා මමත් හිටියා කියනකොට. අතීතය අපිට අමතක වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. මෙවරත් අපි දැන් අපි මේ මුල් මාස 4ටයි මේ අයවැය ඉදිරිපත් කරන්නේ. ගරු කතානායකතුමනි, අපි රටක් ලෙස ඉදිරියට යාමට නම් වර්තමානයේත් අතීතයේත් සිදු වූ දේ කුමක්දයි හොඳින් අවබෝධ කරගන්න ඕනේ. අතීතය අමතක කරන අයට ඇත්ත වශයෙන්ම ඒ වැරදිම අනාගතයේදී කරන්නට සිදුවෙනවයි කියන එකත් අපි දැනගන්න ඕනේ. සංවර්ධන ඉලක්කයන් හඹා යන විට අපගේ ආණ්ඩුව පසුගිය අප්‍රේල් මාසයේ අවාසනාවන්ත පාස්තු ඉරිදා බෝම්බ ප්‍රහාර ප්‍රතිඵල වලට මුහුණ දෙන්නට සිදු වුණා. එදා අහිංසක සිවිල් ජනතාවට එරෙහිව කළ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා ජීවිත ගණනාවක් අහිමි වුණා. ඒ විතරක් නෙමෙයි සමස්ත ආර්ථිකයටම දැඩි කම්පනයක් ඇති වුණා. කෙසේ වෙතත් අපිට ඉතාමත්ම කෙටි කාලයක් තුළදී මේ ත්‍රස්තවාදී ක්‍රියාවන් සමතයකට පත් කරන්න පුළුවන් වුණා. ඒ පුළුවන් වුණේ අපේ පොලිසිය, ත්‍රිවිධ හමුදාව, බුද්ධ්‍යංශ ක්‍රියාත්මක වුණ නිසා විතරක් නෙමෙයි, මුළු ජාත්‍යන්තරම ඒ බෝම්බ ප්‍රහාරය සිදු වෙලා පැය 24ක් ඇතුළත මේ ලෝකයේ සිටින වඩාත්ම දියුණු බුද්ධ්‍යංශ හැම එකක්ම ලංකාවට ඇවිල්ලා අදත් අපිට උදව් කරනවා. ඇත්තෙන්ම 2019 මුල් කාර්තුවේදී 3.7% ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළත් මේ ප්‍රහාරයෙන් පසුව රටේ ආර්ථික වෘද්ධියේ පසුබෑමක් ඇති වුණ එක ඇත්ත. විශේෂයෙන්ම පාසු ප්‍රහාරය නිසා සංචාර කටයුතු ඇතුළු සේවා අංශවලට දැඩි පීඩනයක් ගෙන ලැබුවා. එහි ඍජු හා වක්‍රකාර බලපෑම් රටේ ආර්ථික ක්‍රියාකාරම් යම් මට්ටමකට අඩපණ කරන්නටත් බලපෑවා. රාජ්‍ය ප්‍රතිපත්තිවල නිසි මැදිහිටවීමක් පාශ්චාත් පාසු ක්‍රියාකාරිකම් නිසා නිසි ලෙස කළමනාකරණය කිරීමත් නිසා ආර්ථිකයේ සම්පූර්ණ කඩාවැටීමක් කිසිසේත්ම සිදු වුණේ නැහැ. ඇත්ත වශයෙන්ම විදේශ සංචාරකාංශය අපි හිතුවා බරපතල ලෙස කඩාවැටෙයි කියලා. මොකද මේ හා සමාන ප්‍රහාර ඊජිප්තුවේ ලක්සෝ නුවර සිදු වුණාම, ටියුනීසියාවේ ටියුනිස් නගරයේ සිදු වුණාම ඒ රටවල් වලට ඔළුව උස්සන්න සංචාරක ව්‍යාපාරයේ යලිවතාවක් ගොඩ ගන්නට අවුරුදු 3-4ක් ගියත් මේ කෙටි කාලය තුලදී යලිවතාවක් ශ්‍රී ලංකාව තුළ ඒ සංචාරක ව්‍යාපාරය ශක්තිමත්ව ගොඩනැගෙමින් තියෙනවා. ඒවා ඒ විතරක් නෙමෙයි, විදේශ ණය ගෙවීම පිළිබඳ විශාල බරක් අපරාජය මට පැටවුණත් 2015 දී අපි මහා ණය කන්දක් අපේ කරගෙන කර උඩ තියාගෙන තමයි මේ ගමන ආරම්භ කරේ. නමුත් අපි සාර්ථකව ඒ අභියෝගයන්ට මුහුණ දීමට අපිට හැකි වෙලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් සහයෝගිතා අවබෝධය මත රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලියක් 2016 වසරේ සිට අපි සාර්ථකව ක්‍රියාවට නංවමින් තියෙනවා. ඇත්ත වශයෙන්ම කවදාවත් නැති තරම ණය දැන් අපි ගෙවනවා. එන අවුරුද්දේ අපි ණය හැටියට විතරක් විදේශ ණය හැටියට විතරක් ගරු කථානායකතුමනි අපි රුපියල් ට්‍රිලියනයක් For the first time, we are talking in trillions in this country. Next year alone, in 2020, we have nearly a trillion, just over a trillion rupees worth of debt to be repaid. Me kaage nayada? Dan me mahalokuwata hitapu budalamathuma rajapaksha vipaksha nayakathuma dan naya gana katha karanawa aarthikaya gana katha karanawa එක එක්කෙනා ලියලා දීපු බොරු සංඛ්‍යාලේඛන කියවනවා. නමුත් මෙතනදී උදාහරණයක් හැටියට ගන්න, අපි 2010 මහින්ද රාජපක්ෂ ගිනි පොලියට 7.4 පොලියට ලබාගත් ඩොලර් මිලියන 1000 1 බිලියන් ඒ ණය අපි ගෙවන්නේ කවදද? මේ 2020 අවුරුද්දේ අපිට ගෙවන්න තියෙනවා. ඒ වගේම මේ අවුරුද්දේ අපි මහින්ද රාජපක්ෂ 2014 ඉද ගත්ත ඩොලර් බිලියන 1000යි, ඒ කියන්නේ බිලියනයයි. ඒ වගේම 2014 ඉද ගත්ත මිලියන ඩොලර් 500යි. මේ ඔක්කොම ගෙව්වේ මේ අවුරුද්ද. මේ ඔක්කොම ගෙව්වේ ඒ අයගේ පව් වලට කරගහන්නේ අපේ ආණ්ඩුව. නමුත් වග කිය යුතු ආණ්ඩුවක් හැටියට අපි හැම සතයක්ම නියම වෙලාවට ලබා දීලා ගෙවන නිසා තමයි ඇත්ත වශයෙන්ම අද ජාත්‍යන්තර අපරට ගැන මහා විශ්වාසයකින් කටයුතු කරන්න. අප විසින් මූල්‍ය විනයක් ඇතිව දියත් කළ ප්‍රතිපත්තිමය වෙනස්කම් නිසා දශක 6කට පසුව 2018 වසරේ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුම් අතිරික්තයක් වාර්තා වුණා. The for the first time since the 1950s, Sri Lanka was able to show a primary surplus balance in 2017 of 1.6. In fact, we again showed a surplus last year in 2018. And this year also, despite all these challenges, as you know, from the day this government came into power, we had many challenges. In 2016, a serious drought. In 2017, a serious flood. 2018, the constitutional coup. And this year, the Easter tragedy. But despite all that, even 2019 will show a primary balance of at least 0.6%. කෙතරම් අභියෝග පැවිත ඇති, ඉතා සාර්ථකව අපි මේ කටයුතු වලට මුහුණ දෙනවා. මේ වසරේත් එම අතිරික්තය අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් රාජ්‍ය ණය ඒකරාශී වීම අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඇත්ත වශයෙන්ම මේ ක්‍රමය ගෙනිච්චොත් 2030 වෙනකොට අපිට ඇත්ත වශයෙන්ම මේ රට ණය බරෙන් අවම වූ රටක් බවට පත් කරන්න පුළුවන්. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර නිසා අඩපණ වූ සංචාරක ව්‍යාපාරයට අපි සහන පැකේජයක් ලබා දුන්නා. විශේෂයෙන්ම හෝටල් කර්මාන්තයේ ණය පොලී ගෙවීම්, රජය දරා ගැනීම මෙන් මෙම අංශයේ අවශේෂ ක්‍රියාකාරී අංශ ගණනාවකට අපි සහන ලබා දුන්නා. සංචාරක පොඩ්ඩ නමින් ණය ක්‍රමයේ යටතේ සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන පුංචි පුංචි බිස්නස් කරන තරුණ තරුණයන්ට මිරිස්සට ගියොත් ඒ අයට කොත්තර රොටි දාන ස්ටෝල් එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් බටික් විකුණන කඩයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව ලොකු පුංචි පුංචි බාර් එකක් දෙකක් තියෙන්න පුළුවන්. මෙන්න මේ අයටත් විශාල පසුබෑමක් උන නිසා සංවේදී ආණ්ඩුවක් හැටියට ඒ අය හැම කෙනෙකුටම සංචාරක පොඩ්ඩෝ කියන නමින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යටතේ ලක්ෂ 5ක් පොලී රහිතව අපි මේ වෙනකොටත් ලබා දීලා තියෙනවා. සංවර්ධිත සංචාරක අංශයේ හෝටල් හිමියන්ට ඔවුන් ලබාගෙන ඇති සියලු ණය ආපසු ගෙවීමේ කාලය 2020 මාර්තු 21 වෙනි දක්වා කල් දී තියෙනවා. සංචාරක ක්ෂේත්‍රයෙන් අය කළ එකතු කළ ආදායම් මතු බද්ද 15% සිට 105% දක්වා අඩු කරලා තියෙනවා. ඒ වගේම බදු කිසිවක් නොගෙවා ආරක්ෂිත උපකරණ ආනයනය කිරීමටත් අපි ඔවුන්ට සහන ලබා දීලා තියෙනවා. මීට අමතරව සංචාරක අංශයට අනුබද්ධිත අනෙකුත් සේවා අංශවල නියැලයන්ටත් වෙත ණය සහන ලබා දීමට සියලුම වාණිජ බැංකු කටයුතු කරා. ලබාගත් ණය සඳහා ලබා දෙන පොලිස් සහනවලට අමතරව සංචාරක අංශයේ ආයතන සහ පුද්ගලයන් සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොලි අනුපාතිකයෙන් 75%ක් රජය ගෙවමින් රුපියල් මිලියන 20 සිට 250 දක්වා ප්‍රාග්ධන මූල්‍ය ලබා දීමට කටයුතු කරා. We pay 75% of the interest and they only pay 25% of the interest. සංචාරක අංශයේ සහන පැකේජ් ප්‍රතිලාභින් නායෝජනා ක්‍රමයේ ජයසුරු නායෝජනා ක්‍රමයේ තියෙනවා, හරිත නායෝජනා ක්‍රමයේ තියෙනවා, විශේෂ කාරක ප්‍රාග්ධන ණය the special working capital loan, සංචාරක පොඩ්ඩොමන් දැන් කිව්වා බැංකු නොවන මූල්‍ය සමාගම් විසින් ලබා දුන් සහන තියෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අංශ ගණනාවක් ඔස්සේ ව්‍යවසායක සහන ණය වැඩසටහන් 21කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. මේ වෙනකොට 2019 වර්ෂයේ ලබා දී ඇති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය ප්‍රමාණ ව්‍යාපෘති 60,000ක් වෙනුවෙන් රුපියල් බිලියන 97ක් ඉක්මවා තියෙනවා. ගරු සභාපතිතුමනි, මේ සියලු පසුබෑම් හා අභියෝග මැද වසරේ සමස්ත ආර්ථික වර්ධනය 3%ක පමණ ප්‍රමාණයක රඳවා ගැනීමට හැකිවේයයි මම බලාපොරොත්තු වෙනවා. අවුරුදු ගණනාවක් පසුගිය රජයේ විසින් ගොඩ ගැසූ ණයකන්දක පොලියත් වාරිකත් ගෙවීම මේ රජයට මම කියපු ආකාරයට විශාල බරක් බවට පත් වුණා. අපි දැනටත් ගෙවන ජාත්‍යන්තර ණයවලින් 72%ක්ම පසුගිය රජයේ ණය බව අපි කියනවා. ඒ හේතුවෙන් අපි සිහින මැවූ ආර්ථික වෘද්ධියක් සංවර්ධනයක් රටට අත්කර ගැනීමට නොහැකි තරමේ ණය බරක් පැටවී තිබුණත් අපි මේ සියලු සංවර්ධන කටයුතු කරේ මේ අභියෝග මැද්දේ. මෙතරම් විදේශ ණය ලබා ගැනීමෙන් රට තුළ සිදුවේ කුමක්දයි මා නැවත මතක් කරන්න කැමැති. එදා ලබාගත් ණය, මම මේ කතා කරේ 2019 2010 ඩොලර් බිලියන ගණන් වලින් ණය ලබා ගත්තා. ගිනි පොලියට 2012 2013 2014 ලබා ගත්තා. ඒ ණය වලින් මොකද කරේ? රට සංවර්ධනය කරාද? නැහැ. සුදු අලි ව්‍යාපෘති තමයි, විශේෂයෙන්ම හම්බන්තොට ඩිස්ත්‍රික්කය තුළ සුදු අලි ව්‍යාපෘති රාශියකට වියදම් කරා. හැබැයි ඒව ගත්තේ මම වගකීමෙන් කියනවා, මොකද මේ වගේ ණය ගන්නකොට ලොකු කොමිස් කුට්ටි තියෙනවලු. අනේ කොමිස් කුට්ටිය දිහා බලලා ණය අරගෙන අන්තිමට මත්තල ගුවන්තොටුපොළ, ගුවන් යානා එන්නේ නැති ගුවන්තොටුපොළ, ෆෝබ්ස් සංග්‍රහව, ද ෆෝබ්ස් මැගසීන් basically called the Mattala Airport the world's loneliest airport. කිසිම හස් යාත්‍රාවක් කෙනෙක් නැති තනි වෙච්ච ගුවන්තොටුපළ කියලා නම් කරා. ඒකට කොච්චර වියදම් කරාද? රුපියල් මිලියන 50,000. ඊට පස්සේ හම්බන්තොට වරාය, නැවෙන්නේ නැති වරාය. දැන් අපි ඒක යලිවතාවක් ක්‍රියාත්මක වෙන තත්වයට ගේනවා. මිලියන 2,16,600ක්, බිලියන 21.6. සූර්යවැව ක්‍රිකට් මැච් නොගහන සූර්යවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය මිලියන 3,950ක්. චිත්‍රපටි හදන්නේ නැති රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය. දකුණු ඉන්දියාවේ ඔක්කොම ලංකාවට ඇවිල්ලා මෙතන හදයි කියලා හම්බන්තොට ඩිස්ත්‍රික්කයේ තුල අර නාමල් බබාට තියෙන ඉන්දියන් නිලියන් ගෙන ගන්න තියෙන ආසාවට වෙන්නේ නැති. මේ රුපියල් මිලියන 800ක්. සූර්යවැව තොරතුරු තාක්ෂණයේ උද්‍යානයේ මිලියන 750ක්. හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව මිලියන 5,526ක්. නෙළුම්කුලට 189,000ක්. හයත් හෝටලයට 21,600ක්. මෙන්න මේ ණය වලින් හදපු ව්‍යාපෘති. හයත් හෝටලය ගැන කතා කරොත් කාමරයක් අද ඇත්ත වශයෙන්ම බලනකොට කාමරයක් හදන්න මිලියන 82ක් යනවා. ඒ අය ගණන් බලපු ආකාරයට මිත්‍ර වුණි. නමුත් ශැංග්‍රිලා හෝටලේ එක් කාමරයක් අද ලංකාවේ තියෙන වඩාත්ම හොඳ සුඛෝපභෝගී හෝටලය ශැංග්‍රිලා හෝටලේ එක කාමරයකට ගිහිල්ලා තියෙන්නේ රුපියල් මිලියන 45යි. නමුත් දැන් මේ හදාගෙන අවුරුදු ගණනාවක් තිස්සේ හදන හයත් හෝටලේ අවසන් වෙනකොට එක කාමරයකට රුපියල් බිලියන 82ක් වියදම් වෙනවා. අද වෙනකන් අපිට හයත් හෝටලේ කිසිදු වාණිජ ක්‍රියාකාරමක් කරන්න බැරි තරමට ජනතා මුදල් ගිලලා ඉවරයි. තවත් බිලියන් ගාණක් වියදම් කරන්න වෙනවා. මේ තරම් රජයේ මුදල් කාබාසිනියා කරලා නැවත වතාවක් සුපුරිදි දියුෂිත ක්‍රියාදාමයේ යෙදෙන්න සමහරුන්ට තියෙන බලාපොරොත්තු නැති කරගෙන නැති බව මේ මොහොතේදීත් පැහැදිලියි. ගරු කථානායකතුමනි, මේ සියලු නායකන්දරාව ගෙවෙමින් අපේ රජය පසුගිය අවුරුදු 4 තුල කාලය තුල විශාල ජනතා හිතවාදී සංවර්ධන වැඩපිළිවෙළක් කරා. විශේෂයෙන්ම 2015 අපි ආණ්ඩුව බාරගත් මොහොතේ අපේ මංගල අයවැයෙන් එදා අපේ රජය රුපියල් 10,000ක දීමනාවක් රජයේ සේවකයන්ගේ මූලික වැටුපට එකතු කිරීමට තීරණ කරා. ඒ වැටුප ලබන වසර වෙනකොට පියවරෙන් පියවර වැඩි වෙමින් ඇවිත් රාජ්‍ය සේවක වැටුපේ කොටසක් බවට පත් වෙලා ලබන ජනවාරි විට ඔවුන් නොසිතූ ප්‍රමාණයක් ඉහළ යනවා. අත වශයෙන්ම අද මම මේ විස්තර කියන්න ඕනේ මොකද ජනතාව දැනගන්න ඕනේ. මේ කාලය තුල රජයේ 2015 19 තුල රජයේ අධිනීතිඥවරයෙක්ගේ පඩිය 100%ට 267%කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අධිකරණ නිලධාරිවරයෙක්ගේ පඩිය 100%ට 217%කින් වැඩි වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්ගේ පඩිය 100%ට 207%කින් වැඩි වෙලා තියෙනවා. අත වශයෙන්ම එදා 139,175ක් ලබා ගත්තේ අද 455,944. විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පඩිය සාමාන්‍යයෙන් පියන් කෙනෙක්ගේ කාර්යාල කාර්ය සහායකෙක්ගේ පඩිය 100%ට 190%කින් වැඩි වෙලා තියෙනවා. මේ විදිහට අත වශයෙන්ම අපි බැලුවොත් ඉංජිනේරු සේවයේ පොලිස් කොන්ස්ටාබල් කෙනෙක්ගේ පඩිය 100%ට 238%කින් වැඩි වෙලා තියෙනවා. පොලිස්පතිවරයාගේ පඩිය 100%ට 257%කින් වැඩි වෙලා තියෙනවා. සහකාර පරිපාලන සේවයේ සහකාර ලේකම්වරයෙක්ගේ පඩිය 249%කින් වැඩි වෙලා තියෙනවා. ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමනි, මම ඔබතුමාගෙන් අහනවා, ඔබතුමා කරුණා කරලා කියන්න මේ තරම් පඩි වැඩි කරපු ආණ්ඩුවක් නිදහසෙන් පස්සේ 1948න් පස්සේ ලංකාවේ තිබුණාද කියලා මම අහනවා. ඒ අහනවා විතරක් නෙමෙයි, මම ඔබතුමාට කියන්න උදාහරණ කීපයක් මම කියන්න. දැන් බලන්න, ඔබතුමන්ලා ආණ්ඩුව බාර ගන්නකොට 2005 මම එතකොට මමත් හිටියා. 2006 තමයි මම පිටත් වුණේ. නමුත් 2006 අපි ගහමු මහාධිකරණ විනිසුරරගේ පඩිය මූලික පඩිය 54,285යි. දීමනා සහිත මුළු පඩිය තිබුණේ 204,035යි. ඒ 2005 2015 අපි බාර ගන්නකොටත් ඒ පඩියමයි. ඒ කියන්නේ අවුරුදු 9ක් 2005 ඉඳන් 2014 වෙනකන් ඔබතුමන්ලා රජයේ සේවකයන්ගේ පඩිය 7%කින් වැඩි කරේ නැහැ. 1%කින් වැඩි කරේ නැහැ. වැඩි කරා නම් hina වෙන්න එපා. හරි. පෙන්නන්න. ඔව් කියන්න. ඕන් තරම් කියන්න. හැබැයි අර බොරු 2500 කතා කියන්න එපා. ඇත්ත කරුණු කියන්න. මම මේ 7-5%කින් වැඩි කරේ නැහැ. දැන් බලන්න, ටීචර් කෙනෙක්ගේ පඩිය තිබුණේ 12,920යි 2005. 2015 අපි එනකොටත් පඩිය තිබුණේ 12,920යි. දැන් පඩිය කීයද මේ අවුරුදු 4 මාසෙදී? 31,610. මෙන්න මේවා ජනතාව දැනගන්න ඕනේ. ප්‍රින්සිපල් කෙනෙක්ගේ පඩිය තිබුණේ 2005 15,350යි. අපි එනකොටත් 15,350යි නමුත් දැන් 38,970යි. සහකාර අධ්‍යක්ෂ ඉංජිනේරු මහත්තයගේ සහකාර අධ්‍යක්ෂක ඉංජිනේරු මහත්තයාගේ පදිය තිබුණේ 2005 22,935යි. අපේ ආණ්ඩුව බාර ගන්නකොටත් 22,935යි. දැන් ඒක 249කින් මේ අවුරුදු 4 අපි වැඩි කරලා තියෙනවා. පොලිසිය අපේ පොලිසිය මහා දුකක් විඳ විඳ පාරවල් ගානේ වේලි වේලි මේ රටට ආරක්ෂාව සපයනවා, අපේ නීතිය සපයනවා. සපයන් නැති පොලිස් නිලධාරීන්ත් ඉන්නවා, ඒක අපි දන්නවා. නමුත් බහුතරයක් ගත්තොත් ඉතාමත්ම දුෂ්කර රැකියාවක් කරන්නේ. ඒ අයගේ පඩිය, පොලිස් කොන්ස්ටාබල්වරයගේ පඩිය 2005 13,804යි. අපි බාර ගන්නකොටත් 13,804යි 2015. දැන් ඔවුන්ගේ පඩිය රුපියල් දීමනා සහිතව 68,492කට වැඩි වෙලා තියෙන මේ අහන්න පොඩ්ඩක් අහන්න. මේ අය විතරක් නෙමෙයි, මම තවත් මේ මන් මිනිස්සුන්ට අපි සලකන්න ඕනේ. ඒ නිසා තමයි පොලිස් පරිතුමා පසුගිය මේ මැතිවරණය පටන් ගන්න ඉස්සෙල්ලා මාව හම්බ වෙලා ඉල්ලීමක් කරා. මේ පොලිසියේ ඉන්න අයට ඒ අයට දෙනවා දින 14ක විශේෂ දීමනාවක්. දින 14ක විශේෂ දීමනාවක් දෙනවා. ඒක දින 20ක් කරන්නයි කියලා. ඒ අනුව මම සතුටුයි කියන්න දෙසැම්බර් මාසේ පළවෙනිදා ඉඳලා සියලුම පොලිස් නිලධාරීන්ට දින 20 දීමනාවක් අපි ලබා දෙනවා. ඇත්ත වශයෙන්ම නොවැම්බර් මාසේ පළවෙනිදා දෙන්න ඉන්නකොට මේ කොහොට්ටුවේ මහත්තුරු පෙස්සන් ගහලලු දෙන්නේ මේ ඡන්දෙටයි කියලා. මේ ඡන්දෙට බලාගෙන නෙමෙයි. මේ අය නැත්තම් මම නොවැම්බර් මාසේ පළවෙනිදා දෙන්න හිටියේ, දැන් අපි ඡන්දෙ ඉවර වෙලා දෙනවයි කියලා මේ අයට කියලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පරිපාලන ලේකම් සේවයේ සහකාර ලේකම්වරයෙක්ට 22,935යි 2005. අපි බාර ගන්නකොටත් 22,935යි. දැන් 100,249කින් වැඩි වෙලා සියලු දීමනා සහිතව 70,500ක් හම්බ වෙනවා. මෙන්න කාර්යාල කාර්ය සහායකයෙක්ගේ ආණ්ඩුවේ 11,730යි 2005. 2015 11,730යි ඒකමයි. නමුත් දැන් 35,050ක් හම්බ වෙනවා සාමාන්‍ය පියන් කෙනෙකුට. මෙන්න මේ විදිහට අපි අපේ මේ කාලේ රජයේ සේවකයන්ට මේ සලකලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ගරු කථානායකතුමනි, රජයේ සේවකයන්ට විතරක් නෙමෙයි, දැන් අද මේ අපි දකිනවා සුපුරුදු පරිදි ඔය රාජපක්ෂ ඇත්තෝ ටික දැන් ආයිමත් රණවිරුව විකුණගෙන තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරගන්න හදනවා. ඇත්තෙම රණවිරුව ගැන විතරයි උදේ ඉඳන් රෑ වෙනකන් කතා කරන්නේ. නමුත් ඒ අයට ඒ කාලය තුලදී පොරොන්දු දුන්නා විතරයි. මේ මං තමුන්නාසට පෙන්නන්නම්. මම එතෙන්දිත් කියනවා තමුන්නාසා යුද්ධ කරා 2010. අදැන් යන්තම් පිළි අරගෙන තියෙනවා යුද්ධ කරේ අයියයි මල්ලි නෙමෙයි අපේ ඇති යන්තම් පිළිගත්තා. හැබැයි ඒ කාලේ තමුන්නාසා සැලකුවේ කොහොමද? හැමදාම දිනපු එක්කෙනා ඇදගෙන ගිහිල්ලා, නිකම්ම නෙමෙයි ඇදගෙන ගිහිල්ලා තලකෑමතුමියනි හිරේ දැම්මේ ගහලා ඇදගෙන ගිහිල්ලා රෝයල් කොලෙජ් එක ඉස්සරහ තිබුණ අර රාජකීය මාවතේ තිබුණ කාර්යාලයෙන් ඇදගෙන ගිහිල්ලා හිරේ දැම්මා. උදලාගෙන ගියා පාරේ දිගේ ඇදගෙන ගියේ. නමුත් මේ පොඩ්ඩක් බලන්න ඇමතුමා, අනේ ඔබතුමා ඉන්න එක ගැන මම සන්තෝෂයි. මොකද අනිත් කට්ටියත් හිටියනම් තමයි හොඳ. ඔබතුමා ඉන්නව මොනවා වුණත් ඔබතුමා ඉතින් පොඩ්ඩක් අත අල්ලගෙන පොඩි සොමියක් ගන්නත් ආස මිනිස්සයනේ. ඒවට මම සම්පූර්ණම සහයෝගය. ආ කියන්නේ එතුමාගේ හොඳ
හොඳ ඉතක් තියෙනවා.
නෑ මේ බලන්න. දැන් මේ වර්තමාන වර්තමා මේ මේ වර්තමාන අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මේ බලන්න එදා කොහොමද අය අවුරුදු 9ම කරේ රණවිරුවන්ට පොරොන්දු දුන්නා 2012 දී ජූනි මාසේ 26 වෙනිදා මේ දිවයින පත්තරේ මියගිය රණවන්ගේ විශ්‍රාම වැටුපු 125කින් වැඩි කරනවා දෙමාපියන්ට බිරියන්ට නොපවා ලබන මාසයේ සිට ලබා දෙනවා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙන්න මේ විදිහට මට ඕන් තරම් මේ වගේ කොල කෑලි පෙන්වන්න පුළුවන් එදා කොල කෑල්ලට පමණක් සීමා වෙච්ච රාජපක්ෂලාගේ පොරොන්දු කොල කෑල්ලට පමණක් සීමා වෙච්ච නමුත් අන්තිමට දැන් නම් අපි සාකච්ඡා කළා මෑතකදී සියලු රණවිරු ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම ගියයින් පස්සෙත් මුළු වැටුපත් සියලු දීමනා ජීවිතාන්තය දක්වා දෙන්න තීන්දුව කරා. ඒ තීන්දුව අහගත්ත හමන් රාජපක්ෂ උන් නැහැලා අර අහිංසක රණවිරුවන් ටිකක් පාරට බස්සලා ඒ අය ලබාගත් දෙයක් හැටියට පෙන්වන්න කටයුතු කරා. දැන් නම් රණවිරුවන් ගැන ගොඩාක් කනගාටුවෙන් කතා කරාට මෙන්න එදා මම මේ උදාහරණයක් මේ රණවිරු සංගමයෙන්ම මට දීපු ලියකියවිලි. ඒගොල්ලන් රැවටිලා නැහැ. මේ 2012 අගෝස්තු 17 වෙනිදා ගාමිණී එස් සෙනරත් ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානීන් යුද හමුදා ආබාධිත රණවිරුවන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් එම්.ජී. ප්‍රියන්ත රණවීර මහත්මයාට කියනවා මෙන්න මෙහෙමයි කියන්නේ සංගමයට සිදු ඇති අසාධාරණයේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා හමු වීමට එමගින් අවස්ථාවක් ඉල්ලා ඇතත් එතුමාගේ කාර්ය බහුලත්වයේ හේතුවෙන් මේ සඳහා කඩිනමින් දිනයක් ලබා දීමට අපහසු වී ඇත. මෙන්න එදා මේ රණවිරුවන්ට ජනාධිපතිතුමාව හමු වෙනවත් දුන්නේ නැහැ. මේ වගේ ලියුම් හයක් කියලා තියෙනවා. ඒ වගේම විමල් වීරවංශ අද රණවිරුවන් වෙනුවෙන් හැමදාම කිඹුල් කඳුළු හෙලන අර ලිංගෙම්බා. පුංචි ලිනක ඉන්න මහ ගෙම්බෙක්. සමා වෙන්න කිව්වට ඒව ඇත්ත කතා. එයාට මේ වගේ ආබාධිත සෙමළුන් විසින් කරන ලද මේ ලියලා තියෙන ලිං හයක් ඒ හැම එකක්ම හම්බු වෙන්නේ නැතුව ආරක්ෂක ලේකම්වරයාට යොමු කරා විතරයි. මෙන්න මේ විදිහටයි ඒගොල්ලන් සැලකුවේ. නමුත් හැමදාම එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු තමයි රණවිරුවන්ට සැලකුවේ. ඇත්ත වශයෙන්ම 1983 82 ජූලි මාසේ 26 වෙනිදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා රණවිරුවන්ට නිකුත් කර චක්‍රවේගණයෙන් පස්සේ ඇත්ත වශයෙන්ම රණවිරුවන්ට සැලකුවේ අපේ මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ආණ්ඩුවයි කියන එක අපි මේ වෙලාවේ පැහැදිලිවම කියන්න ඕන. අනිත් ඒවා පොරොන්දු වලට විතරයි. ඒක නිසා සමහරු කියනවා අද ආයිමත් අපේ රණවිරුව බලාගෙන ඉන්නවලු රාජපක්ෂලා එනකන්. නෑ මිත්‍රවරුනි, දෑ සභාවේ ඉන්න ගරු මන්ත්‍රීවරුනි, මම දන්න අය නම් බලාගෙන නෑ. මොකද ඒ අය හැම එක්කෙනෙම කියන්නේ ඒගොල්ලන් ආවොත් ආයිමත් අපිට ගෝඨාභයගේ බල්ලෝ නාවන්න වෙයි කියනවා, කානු සුද්ධ කරන්න වෙයි කියනවා, පාරායින එලෝලු විකුණන්න පුළුවන් වෙයි කියනවා. එහෙම නැත්තම් බැසිල් රාජපක්ෂගේ නෝනගේ සාරි කට්ට ගහන්න වෙයි කිව්වා. ඇත්ත වශයෙන්ම මේක බොරුවක් නෙමෙයි. එදා රාජපක්ෂලාගේ නෝනාවරුන්ගේ සාරි කට්ට ගහන්නත් හමුදාවේ කෙනෙක්, නාවික හමුදාවේ ඒ අය හිටියේ. මෙන්න මේ විදිහට එදා එයාව ඉතාමත්ම වහල්ුන් ලෙස පාවිච්චි කරපු යුගයක් තිබුණේ. නමුත් අපි ඒ අයට අවශ්‍ය ගෞරවය, අභිමානය යලි ලබා දීලා අපි ඒ අයට කාටවත් වහල්ු වෙන්නේ කියලා කියන්නේවත් නැහැ. ඒ අයට අපේ ක්‍රියාදාමයන්ට ගෞරවයෙන් එකතු වෙන්න පුළුවන්. අපි මේ ණය ගෙවාගෙන පදි වැඩි කරගෙන අනිත් පැත්තෙන් අපි විශ්‍රාම වැටුප් මේ කාලය තුලදී 67,228කට ලබා දීලා තියෙනවා අලුතෙන්. ඒ සඳහා බිලියන 60ක් වියදම් කරලා තියෙනවා. සමෘද්ධිය අපි තවත් 10,006කට අපි ලබා දීලා තියෙනවා. ආබාධිත දීමනා මේ සොල්දාදුවන් නෙමෙයි, සාමාන්‍ය ආබාධිත ස්පෙෂලි ඒබල් පර්සන්ස් 3,384කට දීලා තියෙනවා. වැඩිහිටි දීමනා 1,961කට දීලා තියෙනවා. වැඩිපුර වකුගඩු රෝගී දීමනා 1140කින් වැඩි කරලා තියෙනවා. ත්‍රිපෝෂ වැඩසටහන 1124කින් වැඩි කරලා තියෙනවා. ගර්භණී මව් දීමනා 3068ක්, පාෂාල් පෝෂණ වැඩසටහන තවත් 2362ක් මිලියන අපි වැඩියෙන් ලබා දීලා තියෙනවා. මේ විදිහට විශාල වශයෙන් මහා අර්බුදකාරී ආර්ථික තත්ත්වයක් එක්ක පොරකකා රෙස්ලිං කර කර තමයි අපි ජනතාවගේ පැත්තෙන් මේ හැම දෙයක්ම ලබා දෙන්නේ. ඒ වගේම දැන් අපි දකිනවා ජීවන වියදම දරා ගන්න බැරිලු. රූපවාහිනියේ මම දැක්කා අර දිලිජ් ජයවීර කියන අර දෙරණ පුවත්පතේ පසුගිය රජයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කළුසය සුදු කරයි කියන ඒ මහත්මයාගේ පච ෆැක්ටරියක් තියෙනවා. ඒකට කියන්නේ ආයිඩියා හෙල් කියලා. ආයිඩියා හෙල් කියලා පච ෆැක්ටරියක් තියෙනවා. මෙන්න ඒක දැන් දැන්වීම් හදන්නේ එතනින් තමයි. එයාගේ දැන්වීම් ට්‍රයල් දෙකයි මේ පච ෆැක්ටරියෙන්. දැන් අර රූපවාහිනිය යනවා අනේ දරුවෙක් එක්ක අම්ම යනවා කඩේට. කඩේට ගියාම හාලුයි හාල් මැස්සොයි ටිකක් ඉල්ලනවා. හැබැයි ගන්න බෑ ඒ තරම් ගණ. ඒ තරම් වැඩි වෙලා අන්තිමට කියනවා එහෙනම් තවත් ටිකක් අඩු කරලා දෙන්නයි කියලා බොහෝ දුකෙන් යනකොට කඩේ ඉන්න මුදලාලි කියනවා අනේ මුන්ට හෙන ගහන්න ඕනේ කියලා. ඇත්ත වශයෙන්ම මේ වගේ බොරු කියන උන්ට නම් හෙන ගහන්න ඕනේ. මොකද ඇත්තෙන්ම අපි ජනතාවගේ පඩි මේ 100%ට වඩා වැඩි කරන ගමන්ම අපි මේ රටේ තියෙන ජීවන වියදම ඉතාමත්ම ස්ථාවර තත්වයකට වරින් වර වැඩි වෙන ඒවා තියෙනවා. නමුත් පොදුවේ ගත්තොත් ඉන්ධන ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයාගේ මිල එදා 2300යි අද මංගල සමරවීර මුදල් ඇමතිවරයාගේ මිල 1493යි. ඇත්ත වශයෙන්ම රුපියල් 600කටත් වඩා අවුරුදු 6කදී අඩු වෙන තත්වයක් තමුන්නාසලා අහලා තියෙනවද? ඒ වගේම මිල සූත්‍රය. ඔය මිල සූත්‍රය හඳුන්වා දුන්නම මං හිතන්නේ මගේ ජීවිතුන් අතර නැති අම්මත් මතක් කර කර හැමදාම ඔය මං සමාජ මේවයි දන්නේනෝ. නමුත් මේ මිල සූත්‍රයෙන් එක පැත්තකින් මොකද දියුණු රටක් හැම එකේම මිල සූත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ ලෝක වෙනද පොලේ තෙල් මිල වැඩි වෙනකොට ඒක වැඩි කරනවා. අඩු වෙනකොට ඒක අඩු කරනවා. ඒ අඩු වීමේ ලාභයක් දෙනවා. පසුගිය වසර දෙක තුලදී ඔය මේක පටන් ගත්තයින් පස්සේ ඇත්ත වශයෙන්ම මැද පෙරදිග සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තියෙන තත්වයන් උඩ ඒ අඩුවීම කීප වතාවයි සිදු වුණේ. අඩු වුණ වෙලාවේ රුපියල් දෙකක් අඩු වුණේ. රුපියල් දෙකක් අපි ජනතාවට දුන්නා. නමුත් මේ ඔක්කොම කරලත් අද මේ මිල සූත්‍රයේ එක්කත් අද අපේ ඉන්ධන මිල එදාට වඩා අඩුයි. ඉන්ධන 92 ඔක්ටේන් ලීටරයක් රාජපක්ෂලා යුගයේ දෙසැම්බර් 2014දී 157යි අද රුපියල් 137යි. එදාට වඩා රුපියල් 20කින් අඩුයි. 95 ඔක්ටේන් ලීටරයක් එදා 165යි අද තවත් රුපියල් 4කින් තාමත් අඩුයි. භූමි තෙල් රුපියල් 86යි අද රුපියල් 70යි 16කින් අඩුයි. ඩීසල් රුපියල් 118යි අද 104යි රුපියල් 14කින් අඩුයි. ඒ වගේම සම්භාහය ගත්තොත් එදා රුපියල් 84යි ඊයේ වෙනකොට රුපියල් 90ක් විතර. රුපියල් 6ක් වැඩි වෙලා. මේ අවුරුදු 5කට පස්සේ රුපියල් 6ක් වැඩි වෙලා. රතු කැකුළු හාල් රුපියල් 75යි දැන් 85යි රුපියල් 10ක් වැඩි වෙලා. හාල් මැස්සෝ ඇත්ත වශයෙන්ම 580යි එදා දැන් රුපියල් 20ක් අවුරුදු 4කට පස්සේ වැඩි වෙලා තියෙනවා. රුපියල් 20යි. හැබැයි අර දැන්වීම වල පෙන්නන්නේ අනේ මුන්ට හෙන ගහන්න ඕනේ කිය කිය රටේ වෙන මතයක් ඇති කරන. මහින්දගේ පොල් ගෙඩියටත් වඩා අද අපේ පොල් ගෙඩිය ලාභයි. මහින්ද රාජපක්ෂ අන්තිමට එනකොට 45යි අපේ වැඩි වුණ කාලයක් තිබුණා. නමුත් දැන් ඒක අඩු වුණාම කවුරුවත් කතා කරන්නේ නැහැ. ඒ වගේම පරිප්පු 162යි එදා දැන් 113. මෙන්න මේ විදිහට ඇත්ත වශයෙන්ම අපිට මෙම තත්වයන් මේක තමයි සත්‍යය, මේක තමයි යථාර්ථය. පච ෆැක්ටරියලේ මොනවා කිව්වත් සත්‍යයේ ශක්තිය තියෙන අපේ පැත්තේ. 2014 දී රාජ්‍ය ආදායම තිබුණේ රුපියල් බිලියන 1195යි. 2019 වෙනකොට රුපියල් බිලියන 2357 දක්වා ඉහළ නැංගුවා. මේ තත්වයන් ඇතුලේ අපි රජයේ ආදායමත් මේ අවුරුදු 4 දී ඇත්ත වශයෙන්ම 1.1 ඉඳන් 2.3 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය වගේම සුබසාධන වියදම් වැඩි කිරීමටත් අපිට හැකි වුණා. අද ඉස්පිරිතාලයකට ගියාම අද බෙහෙත් කොච්චර ලාබද, අද ස්ටෙන්ට් එක දෙන්නේ නොමිලේ, ඇස් ලෙන්සර්ස් ඇස් කාච දෙන්නේ නොමිලේ. මේ තරම් ජනතාවාදී සෞඛ්‍ය සේවයක් මින් ඉදිරිමින් පෙර තිබුණාද කියලා මං අහනවා. අපි සුබසාධන වියදම් වැඩි කරා වගේම අධ්‍යාපනය සඳහා තියෙන වියදම් විශාල වශයෙන් වැඩි කරා. දැන් මේ අය ආදායම් බදු ගැන කතා කරනවා. 2014 දී උපයන විට ගෙවීමේ බද්ද හෙවත් pay as you earn බද්ද යටත් වීමේ බදු සීමාව තිබුණේ රුපියල් 62500. ඒ කියන්නේ රුපියල් 62500ට ඉහළ පරිගන්න හැම කෙනෙක්ගෙම රාජපක්ෂ යුගයේ බදු අය කරා. නමුත් අපි ඒ සීමාව රුපියල් 100,000 දක්වා වැඩි කිරීම තුළින් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ 105% විතර පිරිසට බදු වලින් නිදහස් වුණා. දැන් කියනවා මම pay as you earn බද්ද අහෝසි කරනවා. මේ වගේ ආණ්ඩුවක් අවුරුදු 9ක් තිබිලා ඒ ගැන කිසිම දෙයක් නොකර 62500ට වඩා සතයක් ගත්තත් බදු අය කරපු ආණ්ඩුව දැන් අපේ ආණ්ඩුවේ බද්ද ගැන පැමිණිලි කරනවා. ඒ වගේම 2001 ආරම්භ කරපු වැට් බද්ද 2005 දී රාජපක්ෂ ආණ්ඩුව යටතේ 120% දක්වා වැඩි කරා. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ වැට් බද්දට යටත් කරා. ඒ කාලේ අද වගේ වැට් බද්දට අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් වුණේ නැහැ, ඒවා යටත් කරා. 2015 දී අපි මේක 15% දක්වා අඩු කරලා අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ල වැට් බද්දෙන් නිදහස් කරලා තියෙන්නේ. ගරු කථානායකතුමනි, දැනට වක්‍ර බදු වර්ග 22ක් විතර තියෙනවා. අපි ඒව සම්පූර්ණයෙන්ම අවම කරලා තීරු බදු, වැට් බදු, නිෂ්පාදන බදු යැනි කීපයකට සීමා කරලා බදු ක්‍රමය සරල කිරීමේ කටයුතු සිදු කරමින් ඉන්නවා. ඒ වගේම ආනයන මත පනවන විවිධ තීරු බදු වර්ග පැරටැරිස් සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවට මම පසුගිය අයවැයේදීත් කියලා මේ වෙනකොට 1200ක පැරටැරිස් ඉවත් කරලා තියෙනවා. ඉතුරු ඒවත් ක්‍රමානුකූලව ඉවත් කරමින් දේශීය කර්මාන්තයට බලපාන ඒ පැරටැරිස් විතරක් වෙනම ඒ ගැන සලකා බලනවා. තත්ත්වය මෙසේ තිබියදී වැට් බද්ද 100% දක්වා අඩු කරන්න කතා කරනවා. දැන් එදා ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකතුමා කියනවා 100% දක්වා අඩු කරොත් රුපියල් බිලියන 530ක වාර්ෂික ආදායමින් රුපියල් බිලියන 450ක් විතර අපිට අහිමි වෙනවා. මේක අපි කොහොමද මේ අහිමි වෙන මුදල මේ බිලියන 450 අපි හොයන්නේ කොහෙන්? අපි එහෙනම් සෞඛ්‍යයෙන් කපන්නද, අධ්‍යාපනයෙන් කපන්නද, එහෙම නැත්නම් සමෘද්ධියෙන් කපන්නද, එහෙම නැත්නම් රජයේ සේවකයන්ගේ වැටුප්පොලින් කපන්නද කියලා මම තමුන්නාන්සලාගෙන් අහනවා. ඒ විතරක් නෙමෙයි,
ප්ලීස් ගරමත මහත්මයාට කොච්චර කාලය අවශ්‍යද?
කොච්චර කාලේ තියෙනවද?
දැන් අවසානයි, නමුත් තව කාලේ
දෙනවා. මට ඕන අපි ලන්ච් වලට නවත්.
ඒක තමයි අපි තීරණය කරන්න ලන්ච් වලට නවත්තන්න තු යනවද නැත්නම් ලන්ච් වලට නවත්වනවද කියලා.
Can we go to that and then finish?
No, I think we'll have lunch because there are speakers on the other side.
Right. Okay. So we stop for lunch.
Yeah, just give me I'll try to finish by 12:30 okay. But
thank you.
ඒ වගේම මම මුලින් කිව්වා වගේ පොලිස් සේවකයන්ගේ දීමනාව අපි වැඩි කරනවා. ඒ විතරක් නෙමේ, රජයේ සේවකයන්ගේ ආපදා ණය උපරිම සීමාව රුපියල් 350,000 දක්වා අපි වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ගෙවිය යුතු පොලිය 104.2% සිට 103% දක්වා අඩු කරනවා. රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩලවලට මෙතෙක් පාපැදි මිලදී ගැනීමට ලබා දුන් රුපියල් 6000 මුදල 10000 දක්වා ඉහළ නංවනට අපි බලාපොරොත්තු වෙනවා. එහි ණය වාරික පොලිය 44.2 සිට 103 දක්වා අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. කාර්යාල සේවක සේවයේ නිලධාරීන්ට වාර්ෂික නිලැඳුම් දීමනාව 4000 සිට 5000 දක්වා වැඩි කරන්නත් අපි තීන්දුව කරා. ජාතික රක්ෂණ භාර අරමුදලේ දායකත්වයේ ලබා සිටින රජයේ සේවකයන්ට වසර 3කට වරක් ලබා දෙන රුපියල් 5000 ඇස් කණ්ණාඩි දීමනාව රුපියල් 8000ක් වැඩි කරනවා. මොකද මම බලාපොරොත්තු වෙනවා මේ කණ්ණාඩි දීමනාව වැඩි කිරීම තුළින් අපේ රජයේ සේවකයන්ටත් මීට වඩා දුරදිග බලන්නට පුළුවන් වෙයි කියලා. රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවයේ රියදුරු සේවය කළමනාකරණ සේවා නිලධාරීන් වෙත වසරකට අවම වශයෙන් දින 5ක අනිවාර්ය පුහුණුවක් ලබා දීමේ වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම ජනතාව අතර ගැවිසුමින් විශාල සේවයක් කරන ග්‍රාම නිලධාරීන්ගේ දීමනා අපි පසුගිය වසරේ සිටි වැඩි කරා. ඔවුන්ගේ කාර්යාල දීමනා මහනගර සභා සහ නගර සභා ප්‍රදේශවල රුපියල් 1500 දක්වාත් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල රුපියල් 1000 දක්වාත් දෙගුණයකින් වැඩි කරා. රට පුරා සිටින 14022 ග්‍රාම නිලධාරීන්ට එයින් ප්‍රතිලාභ ලැබෙනවා. ඔවුන්ගේ ගමන් වියදම් බල ප්‍රදේශය තුළ රුපියල් 200 සිට 600 දක්වාද ඉන් පිටට රුපියල් 500 සිට 1000 දක්වාත් ඉහළ දැම්මා. වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව රුපියල් 1000 සිට 1500 දක්වා වැඩි කර එමෙන්ම නිල ඇඳුම් දීමනාව රුපියල් 4300 දක්වා වැඩි කරනවා. දැනටමත් ඔවුන්ට ගෙවන සන්නිවේදන දීමනාව සහ ගමන් වියදම් දීමනාව එකතු කොට රුපියල් 5000ක පොදු දීමනාවක් ලබා දෙන්නත් කටයුතු කරනවා. මේ ගරු කතානායකතුමන මෙන්න මේ විදිහට අද අපි මෙවැනි පසුබිමක් තුලයි අපේ මේ අතුරු සමත ගිවිසුම ඉදිරිපත් කරන්නේ. ඊට අමතරව මෙම අතුරු සමත ගිවිසුමත් එක්ක තවත් සංශෝධන 50 සංශෝධන කීපයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැනත් බොහොම කෙටියෙන් මම ඉක්මනට කියන්නම්. The first one will be the excise amendment bill. Presently there is no provision in the excise ordinance for the police officers to initiate proceedings before a magistrate against the offender on matters pertaining to illicit liquor. Therefore, it has resulted in the rapid increase in the trade and consumption of illicit liquor in most part of the country. Accordingly, Section 35 and 52 of the Excise Ordinance will be amended to authorize police officers to take legal actions on matters pertaining to illicit liquor. Visheshamma walra saha kasippu attadangata ganimata metek පොලිසියට බලතල තිබුණේ නැහැ. ඒ බලතල මේ සංශෝධනය මගින් අපි පොලිසියටත් ලබා දෙනවා. ඒ වගේම දෙවැනි එක value VAT amendment bill and the items we are presenting is the piece based VAT rate, the piece based VAT rate applicable on domestic sale of certain garments by the export oriented BOI companies will be increased from 75 to rupees 100. Value of imported goods, the Minister of Finance will be authorized to prescribe the basis for the chargeability of VAT of certain goods specified by the ministry by regulations. Payment date of VAT payment date presently fall on 15th, 20th and last date of the month following each month of a taxable period is inconvenient for the taxpayers as well as the tax administration. Considering the requests of the taxpayers, the VAT payment date will be changed to 20th day of the month following the month relevant to such payment. The locally produced rice bran oil manufactured out of locally produced rice will be exempted from VAT. 5. VAT on the supply of condominium housing units. Unit price of each condominium housing unit of a condominium housing project does not exceed 25 million. That means all those below 25 million will be exempted from VAT. Once this is true, and agreement to sell relating to such supply is executed as per notary's ordinance prior to the date of commitments of the VAT Amendment Act or supply of any condominium housing unit which has been completed in respect of which the certificate of conformity has been obtained from the relevant local authority prior to the date of commencement of VAT. In addition to the above, following amendments will be moved during the committee stage of the VAT bill. reduction of VAT rate applicable on the supply of condominium housing units to 6%, and input tax related to such supply will be counted at 5%. The supply of goods by the construction contractors via overseas projects will be treated as exports, and they will get all the amenities of the exporters. The Nation Building Tax Amendment Bill, it has been prepared to implement the below mentioned nation building tax policies, which were proposed in my budget earlier this year. One exemption applicable on the importation of unprocessed gemstones will be granted on the approval of the National Gem and Jewellery Authority if the payment of such services is in foreign currency and remitted to Sri Lanka. Two exemption applicable on the services provided by the construction subcontractors will be extended to the main contractors as well. Three, exemption of hotel services providing for foreign currency. Four, exemption of importation of lucerne, meals and pellets. Exemption of locally value-added imported palm oil. Exemption of importation of yachts and other vessels for pleasure or sports in the tourism industry. Removal of exemption of cigarettes. Exemption of projects with an investment of $50 million or above during the project implementation period or the construction period. The finance bill provides for the below mentioned tax policies which are proposed in the budget again earlier this year. One, luxury tax on motor vehicles. The definition of specified motor vehicles for the applicability of luxury tax on motor vehicles will be amended to provide for chargeability of the tax based on the price of vehicles instead of engine capacity, and specifying the exempt vehicle categories. Two, levy on foreign commercial transaction. Levy on foreign commercial transaction will be charged at the rate of 3.5% on the credit debit card payments made to purchase goods and services from outside Sri Lanka. The date of implementation of the levy will be declared by the minister by an order published in the Gazette. In addition to the above following amendments, the following amendments will also be moved during the committee stage today. That is the carbon tax. The carbon tax, which has been imposed under the Finance Act No. 35 of 2018, will be abolished effective from 1st of December 2018. And of course, for the cellular tower levy, the cellular tower levy was imposed under the Finance Act No. 35 of 18. According to the existing provisions, proceedings to be initiated at the magistrate's court. If any operator defaults the payment of levy provisions for surcharge, will be introduced if an operator defaults the payments of levy prior to initiate court proceedings. The mobile technology is constantly evolving to keep pace with growing demand. The government's ambition is to ensure that consumers have excellent connectivity across the country. In fact, in order to facilitate 5G all across the country, because I have been told that in order to facilitate the 5G technology for telecommunications, many more towers are needed, and therefore, in order to assist the industry, we are removing this tax completely. I think my time is up. So again, thank you for the time given, Mr. Chairman.
Thank you. Divahari Danza Sandaha Pasuru Ekai Tihadakwa Sabhava Kaltavanu.